මීළඟට අනුප පැස්කුවල් ගරු ඇමතුමා, ඔබතුමාට මිනිත්තු 14ක කාලයක් තියෙනවා කතා කරන්න.
මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ඉතාමත් සතුරුදායක තත්ත්වයක් තමයි දැන් මේ පේන්න තියෙන ස්වභාවය. දැන් මෙච්චර කල් පසුගිය කාලය තුල අපිට මේ වසර තුල නිවාස හදාගන්න එක, අනිකුත් එදිනදා ප්‍රශ්න වලට සල්ලි නැතුව බරපතලක අර්බුදයක හිටපු රට හදිසියම දැන් පේන්න තියෙන දේ තමයි හැම පැත්තෙම සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් වෙනවා. සියලු රටවල් වලින් සහයෝගය ලැබෙමින් පවතිනවා. අද කතා කරන්නේ ඉන්දියානු නිවාස පිළිබඳ ප්‍රශ්නයක්. නිවාස හදනවා, ඉන්දියාවෙන් ඇවිල්ලා සහය දෙනවා. දැන් නිවාස ප්‍රශ්නය කොහොමද මේක කෙරෙන්නේ කියන එක පිළිබඳ ප්‍රශ්න තමයි දැන් තියෙන්නේ. ඉතින් සියලු මන්ත්‍රීවරුන්ට මම කියන්න කැමති, තමුන්නාසලා මේ විරුද්ධ වෙන්නේ මේ නිවාස වතුකරේ, එහෙම නැත්නම් වතු වල වැඩ කරන ජනතාවට නිවාස දෙන ප්‍රශ්නේ තමයි දැන් කතා කරන්නේ. නිවාස ඇවිල්ලා රටට. ඒ වගේ තමයි අනිත් පැත්තෙන් 120කට ඉඩම් ඔප්පු දෙනවා. අනිත් පැත්තෙන් 50,000කට කොළඹ ගෙවල් දෙනවා. සින්නක්කර ඔප්පු මෙච්චර කල් තුනේ බද්දට හිටියේ, 120ට මෙච්චර කල් හිටියේ බද්දට. ස්වර්ණ භූමි, අර භූමි, මේ භූමි ඔප්පුකේ තිබේ ඔක්කොම සින්නක්කර ඔප්පු වලට පත් කරනවා. සතුරුදායක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින. අර්බුදය තිබුණත්, ප්‍රශ්නය තිබුණත්, ප්‍රශ්නයන් ගොඩ ගිහිල්ලා නැතත් දැන් දැනෙන්න පටන් අරන් තියෙනවා ජනතාවට. අපේ ප්‍රශ්න මේ රජයෙන් විසඳනවායි කියලා දැනෙන්න පටන් අරන් තියෙනවා. 120කට ඉඩම් ඔප්පු දෙනවායි කියන එක සෙල්ලමක් නෙමෙයි. ගහක් කපා ගන්න අද මට කෝල් එකක් ආවා. ගහක් කපා ගත්තම න්‍යා පොලිසියෙන් අරන් ගිහලා තමන්ගේ වත්තේ. ඇයි ඔය බලවත්යක් තියන්නේ? බලවත්යක් තියෙනවා නම් ගිනිකූරු ගහක්වත් අත තියන්න බෑ. වහල කඩාගෙන වැටුණත් පරාලයක් දාගන්න බෑ තමන්ගේ වත්තේ. ඒක සහ මුලින්ම වෙනස් වෙනවා. ඒකට විරුද්ධද කියලා මම අහනවා. ඒකට විරුද්ධද? අනිත් පැත්තෙන් ගත්තහම ආර්ථික අර්බුදේ පතුලටම ගිඳලා තිබිච්ච වෙලාවේ IMF එකෙන් සුබ සාධනය කපනවායි කියලා හැමෝම කිව්වා. සුබ සාධනය කපන්න තමයි මේ එන්නේ. නමුත් 118ක් තිබුණු සමෘද්ධිය දැන් 124 දක්වා වැඩි කරලා තියෙනවා. 124 දක්වා වැඩි කරලා තියෙන ආර්ථික අර්බුදෙන් අර්බුදයට පත්වෙච්ච ජනතාව. නමුත් සමෘද්ධිය වගේ ජීවිත කාලයටම දෙන්න නෙමෙයි මේක. සදාටම පරපුරෙන් පරපුරට යන එකක් බවට පත් කරන්නේ නෑ මේක. අපිට දීලා තියෙනවා මුදල් අමාත්‍යාංශය 112ක්. ඒ 124න් 112ක් දීලා තියෙන සයි බල ගන්නන්න. අපි ලබන මාසේ වැඩසටහන පටන් ගන්නවා ගාල්ලෙන්. රමේෂ් පතර නමුතුමාගේ ප්‍රධානත්වයෙන්, ජනත්මාගේ පූර්ණ නායකත්වයෙන් අපි ගාල්ලෙන් පටන් ගන්නවා එකත්. සයි බල ගැනීම කෘෂි කර්මාන්තයට, වෘත්තීය පුහුණුවට, විදේශ රැකියාවලට ඉලක්ක කළා. ශුද්‍ර ව්‍යවසායක මට්ටම ශක්තිමත් කරන්න තමයි මේක කරන්නේ. 112ක් හැම අතින්ම පදනම සකස් වෙනවා. නමුත් ප්‍රශ්නක් තියෙනවා. විදුලි බිලේ ප්‍රශ්නය තියෙනවා. ජනතාවට දරා ගන්න අමාරුයි. නමුත් තිබුණු හැටියට ඉතාමත් හොඳ තත්ත්වයක තියෙන්නේ. උද්ධමනයේ තිබුණ 90% ගණනක් දැන් 6%යි. නරක දෙක. නමුත් ඒ අල්ලපනල්ලේ විරුද්ධ පක්ෂ නායකතුමා මොකද කරන්නේ? තමන්ගේ කණ්ඩායම ඉන්න දක්ෂයන්ට දෂ්ට කරන්න පටන් අරගෙන දැන් අපි මේ විදිහට රටම සංවර්ධනය කරනකොට විරුද්ධ පක්ෂයේ ඉන්න දක්ෂයන්ට දෂ්ට කරන්න පටන් අරගෙන සරත් පොන්සේකව පල නොකිය පල බෙදන්න ඕන දයාරත්නායකව ගෙනල්ලා අවුරුදු ගාණක් වැඩ කරපු සරත් පොන්සේකට වැඩ දෙනවා. එතුමාට දැන් අධිකරණය පිට තමයි. අධිකරණයට ගිල්ල කියන අනේ ස්වාමීනි මා වෙලවෙනක නාත්තන්න. මේ ඒකාධිපති විරුව ආර් ප්‍රේමදාසරත් තිබුණා. ආර් ප්‍රේමදාසරත් තිබුණ උගතුන්ව පෙන්නන්න බැරි, දක්ෂාංග පෙන්නන්න බැරි ලෙඩේ. ආර් ප්‍රේමදාසරත් එතුමාට ගාමිණි දිසානායකවයි ලලිත අතුලත් බඳිලිවයි තවත් නායකයන් ගන්නක් පෙන්නන්න බැරුව ගියා. පුතාටත් ඒ ලෙඩේම හැදිලා. අපිට කනගාටු වෙයි. විනාශයේ ලකුණු පෙන්නන, විනාශයේ ලකුණු පෙන්නන, පරාජයේ ලකුණු පෙන්නන, උගතුන්ව පෙන්නන්න බැරි, දක්ෂංග පෙන්නන්න බැරි ලෙඩේ හැදිලා. අපේ ආචාර්ය හර්ෂ ඩිසිල්ලා පලනෝකිය පලා බෙදන්න ගෙනාවා. අපේ කාවද නාලක ගොඩේ වව හර්ෂ ඩිසිල්ලාට ගේම දෙන්න තාත් එක්කෙනෙක් ගෙනාවා. නාලක ගොඩේ වව ගහලා ගහනවා යාට. මේ ආර්ථික වෙනුවෙන් තමයි පක්ෂ වෙනුවෙන් කාලාන්තරයක් තිස්සේ වැඩ කරමු මිනිස්සුන්ට. පාරෙල්ල කරන්නේ මුළු රටම එක පැත්තකින් නැගිටිනවා, ඔප්පු දෙන එක පැත්තකින්, අස්සසුම දෙන අනිත් පැත්තෙන්, ආර්ථික අර්බුද ලක් වෙච්ච අයට සයි බැල ගැනීම දෙන ලක්ෂ 12කට, නිවාස දෙනවා 50,000කට. අපි දන්නවා රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000කින් පඩිය වැඩි කරලා තියෙන මෙතෙක් අර්බුදය තුලත්. විශ්‍රාමිකයන්ට වැඩි කරලා තියෙනවා, ආබාධිත ප්‍රජාවට වැඩි කරා, වැඩිහිටි ප්‍රජාවට වැඩි කරා. මේ අර්බුද හමුවේ අර්බුද ලකුණු ජනතාවට සෙත සලසමින් ආර්ථික පුනර්ජීවනය අවශ්‍ය කරන කටයුතු සිද්ධ වෙනවා. විදේශ රැකියා ප්‍රවර්ධන ඉතාමත් ඉහළයි. සංචාරක ජනවාරි මාස විතරක් 1,02,000 ඉක්මවලා තියෙනවා. ඒ කියන්නේ වසරක් තුල අවසානය වෙනකොට 1,24,000 දක්වා යන මේ ඉලක්කය සාධනය වුණොත්. එහෙම නොවුණොත් ඉර අඩු වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙච්ච ඉලක්කය කරා යනවා. දැන් විරුද්ධ පක්ෂ බීජයට පත් වෙලා තියෙනවා. බීජයට ඒගොල්ලෝ කියනවා අපිට 51%ක් තියෙනවා ඉන්දියාවෙන් අපිට කියනවායි කියලා. අනේ කොච්චර අසරණ තත්ත්වයට පත් වෙලාද. ඊයේ මට හම්බුණා අපේ වැඩසටහනේදී, කරට කර වැඩසටහනේදී අපේ ලක්ෂ්මන් නිපුණාරච්චි එතුමා කියනවා, මම අප්‍රිකාවේ අපේ සහෝදරයෙකුට කතා කළා, අපි ප්‍රතිපත්ති ප්‍රකාශනය යවන්න ලෑස්ති කරා මචං, එන්න අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පක්ෂේ කියලා බලපං. විශ්වද මං ඔක බලන්න ඕනේ නැහැ, උඹලගේ ප්‍රතිපක්ෂ ප්‍රකාශය සුපිරි, හැබැයි රටේ ජනතාවට තහවුරු කරපං, උඹලා දිනනවායි කියලා මොනවහරි කළා, මොනවහරි කළා, දිනන බව පෙන්නපං. ලංකාවේ මිනිස්සුන්ගේ හැටියක් තමයි චන්දදාස උදේට නැගිනකොට දිනන පක්ෂයට තමයි චන්ද දෙන එක හොඳද නරකද සුදුසු කළුද කියලා බලන්නේ නැහැ. මේ ඇමරිකාවේ සහෝදරෙක් තමයි කියන්නේ කාටද, ලක්ෂ්මන් නිපුණාරච්චිට. හොඳ නරකද බලන්නේ උදේට චන්ද දෙනවා දිනන පක්ෂයේ ගිහම හැමෝම යනවා. මොන පක්ෂෙන් දිනන්නේ? ජනතා විත්තිපරම තමයි දිනන්නේ කියලා කිව්වොත් අන්න ඒකට ගිහිල්ලා ගහනවා කියලා මේගොල්ලෝ හිතාගෙන ඉන්නවා. මොකද ගෝඨාභයට ගහනකොට ඒගොල්ලෝ කිව්වා ගෝඨාභය දිනනවා කියලා මත හැදුවා ගෝඨාභය දිනුවා. මහින්ද දිනනවා කියලා මත හැදුවා මහින්ද දිනුවා. එහෙම නැමේ උනේ. එතුමන්ලා කරපු සේවාව, එතුමන්ලා කරපු ක්‍රියාවලිය ඉතිහාසයේ පළපුරුදු ඔක්කොම බලලා තමයි ඡන්දය දුන්නේ. දැන් නමුත් ජනතා විමුක්ති පෙරමුණ දැන් අලුත් පදයක් කියාගෙන යනවා. අපි දිනනවා, අපි දිනනවා කිව්වහම හැමෝම ඡන්ද දෙනවා කියලා මේගොල්ලෝ හිතාගෙන ඉන්නවා. නමුත් ජනතාව නැහැ. ලංකාවේ කිසිදු සමීක්ෂණ වාර්තාවක්, විද්‍යාත්මක සමීක්ෂණ වාර්තාවකින් තොරව, එලි දක්වපු සමීක්ෂණ වාර්තාවකින් තොරව කියනවා අපි දිනනවා 51%ක් තියෙනවා කියලා. සමීක්ෂණ වාර්තාව එලි දක්වලා තියෙන මොකක්ක සමීක්ෂණ වාර්තාවක් නැහැ. මේකේ මායාවක්. 1988 දී කිව්වා තරුණයන්ට කිව්වා, 1986 දී කිව්වා අපි ලබන අවුරුද්දේ අනිවාර්යයෙන්ම ජය ගන්නවා ආණ්ඩුව පරාජය කළා කියලා. මොකද උනේ? 60,000ක ඝාතනයකින් තමයි අවසන් වුණේ. අධි බලාපොරොත්තුව දීලා, ව්‍යාජ සිහින ලෝක දීලා, ගල් කඩස්සුවක් දීලිවලා යව්වා සිහින ලෝකයක් වල, සිහින ලෝකෙ රිංගපු අය අවසානයේ පරාජය වුණා. ඒ වගේම තමයි මේ තුමල්ලගේ. මේ වරත් ඒ ක්‍රමේ බැරි නිසා දැන් අලුත් ක්‍රමයක් අත්දා බලනවා. රටේ ජනතාවගේ ඡන්දයක් නැහැ. නමුත් කියනවා අපි දිනු 90%ක් දිනු කියලා සමහර අය කියනවා. එක නිසා අපිට ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. ජයිපේ ගැන ඒගොල්ලන්ගේ සිහිනය බොඳ වුණු සිහිනය එහෙමම පැත්තකින් තියුච්ච දෙයක්. සජිත් ප්‍රේමදාසගේ උගතුන් විරෝධී දක්ෂ විරෝධී කැපිල්ල දැන් දැලිපියෙන් කපන්න පටන් අරගෙන තියන්නේ තමන්ගේ පක්ෂය තුල ඉන්න දක්ෂයන් අනිත් පැත්තෙන් චම්පි කරන්න ඕක පැත්තකට දැම්මා. ඒක තමයි පොඩ්ඩක් ඉන්න මම කියන්න. අයි දෙපාරක් තුන් පාරක් හතර පාරක් කියනවා. කියන්න ඕන ජනතාවට ඇහෙන්න. රිදුන දෙයකට රිදෙනා නම් කලබල වෙන්න එපා. ඇත්ත කතාව ඒකනේ. දැන් පක්ෂය ප්‍රධානීට ගහන්න පටන් අරගන්නේ. ඒක නිසා ඒක තමයි තත්ත්වය. අනිත් පැත්තෙන් අපි ගත්තොත් මොකද මේ අපි දැන් මොකද අස්වැසුම වෙනුවට අපි ගේන සමාජ සයිබල ගැනීම අමාත්‍යාංශය කරන්නේ මොකද්ද කියන එක පැහැදිලි කළ යුතුයි. අලුත් ගමක් අලුත් රටක් දියුණු රාජ්‍යයක් කියන එකට තමයි අපි යන්නේ. අලුත් ගමක් අලුත් රටක් දියුණු රාජ්‍යයකදී මෙතෙක් කල් තිබුණු සුබ සාධන ක්‍රමය ක්‍රමානුකූලව නැති කරමින් අලුත් දේශ කරා යන්න අවශ්‍ය කරන නිෂ්පාදන ආර්ථික අපි ගොඩනගනවා. ශුද්‍ර මට්ටමෙන් තමයි ඒක පටන් ගන්නේ. ලක්ෂ 12ක් සයි බල ගැනීම සඳහා අස්වැසුම ලාභින් අතරින් ලක්ෂ 12ක් සයි බල ගැනීම සඳහා අපිට අවශ්‍ය කරන මූල්‍යමය ප්‍රතිපාදනයේ භාණ්ඩාගාරේනුත් ආසියානු සංග්‍රහ බැංකුවේ ලෝක බැංකුවේත් අපිට ලැබිලා තියෙනවා. එයටද අපි කොටස් තුනකට වෙන් කරගන්නවා. මේ ජනතාව පළවෙනි කොටස තමයි වෘත්තීය පුහුණුව විදේශ රැකියා ඉලක්ක කරගත්ත වෘත්තීය පුහුණුව ජපන් භාෂා පන්ති ඉංග්‍රීසි පන්ති ඒ වගේම හෝටල් ක්ෂේත්‍රය ඒ වගේම ඉදිකිරීම් ක්ෂේත්‍රය ඇතුළු සියලුම ක්ෂේත්‍ර ඔස්සේ තෝරගන්නවා. මේ වර්ෂය තුල ලක්ෂයක් විදේශ රැකියා සඳහා. දෙවනි ක්ෂේත්‍රය තමයි කෘෂි කර්මාන්තය සත්ත්ව පාලනය කෘෂි කර්මාන්තය තේ වගාව කුරුඳු වගාව රබර් වගාව ගම්බිරිස් වගාව ඇතුළු මේ රට අවශ්‍ය වගේම ආහාර භෝග වගාවට අවශ්‍ය කරන ලක්ෂ 12ක ප්‍රමාණයත් ලක්ෂ 3ක් තෝරගන්නවා. ඒකට ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන සහ පුහුණුව ලබා දෙනවා. සෑම කෙනෙකුට පළමුව අවශ්‍ය කරන්නේ මනස සකස් කර ගැනීම. දුප්පත් දිලිඳු මානසිකත්වය නැති කරන්නේ නැතුව වෛරී මානසිකත්වය නැති කරන්නේ නැතුව මට බෑ මට හැකියාව නැහැ කියන මානසිකත්වය නැති කරන්නේ නැතුව මම තුන්වෙනි ලෝකේ රටක මිනිහෙක් කියන මානසිකත්වය නැති කරන්නේ නැතුව කාදාක්වත් ඒ ජයග්‍රහී මාතරේ පුද්ගලයා යොමු කරන්න බෑ කියන නිසා අපි දිලිඳු මානසිකත්වය නැති කරන පළමු බුදුන් වහන්සේ කිව්වා වගේ සිත තමයි හදන්නේ. සිත පළමුව සකස් කරනවා. සිත තුළ රෝපණය කරනවා. මම ශක්තිමත් පුරවැසියෙක් මම දක්ෂයෙක් කියලා ඊට පස්සේ තමයි අපි දෙන්න ඔහුට අවශ්‍ය කරන දැනුම සහ ශක්තිය. දැනුම සහ ශක්තිය දෙනවා. සිත සකස් කළා ක්‍රියාව වෙනස් කරනවා. ක්‍රියාව වෙනස් කළා තමයි වචනය තමන් කියන දේ වෙනස් වෙන්නේ. ඒ තුලින් තමයි මේ ලක්ෂ 12ක් සයි බලා ගන්න මේ ක්‍රියාවලිය අපි ලබන මාසය තුල ගාල්ලෙන් පටන් ගන්න. ඒක තුලින් ලංකා පුරාම තේ වගාව අපි ප්‍රවර්ධනය කරනවා. දුප්පත්ම අයත් ඒ වගේම දැඩි දුෂ්කරතාවයට පත්වච්ච අයත් කණ්ඩායම් දෙක මේකට අරගෙන ඒ තුලින් තමයි අපි සයි බලා ගැනීම කරන්නේ. එහෙම නැත්නම් නිකන් සල්ලි දෙන ව්‍යාපාරයක් නෙමෙයි අස්වැසුම කියන්නේ. අස්වැසුම එක පැත්තකින් ලක්ෂ 24කට දෙනකොට අනිත් පැත්තේ ලක්ෂ 12ක් තෝරගෙන ඒ 12ට අවශ්‍ය කරන නිෂ්පාදන ආර්ථිකයක් හදන්න අවශ්‍ය කරන කටයුතු අපෙන් කරනවා. ඒ වගේම ඒ නිෂ්පාදන ආර්ථිකය සකස් වෙනකොට අපනයනේ තමයි අපි අංකයකට ඉලක්ක කරන්නේ. මොකද දේශීය වෙළඳපොළ හැකිලිලා තියෙන නිසා තේ වගාවට අපි අංකයකට ප්‍රමුඛතාවය දෙනවා. ඒ වගේම අපි ගම්බිරිස් වගාවට අංකයකට ප්‍රමුඛතාවය දෙනවා. ඒ වගේම කුරුඳු වගාවට අංකයකට ප්‍රමුඛතාවය දෙනවා. ඒ වගේම අපි කුකුල් නිෂ්පාදනයට අංකයකට ප්‍රමුඛතාවය දෙනවා. කිරි නිෂ්පාදනයට අංකයකට ප්‍රමුඛතාවය දෙනවා. අනිකුත් සත්ත්ව පාලනයට අංකයකට ප්‍රමුඛතාවය දෙනවා. අපේ ආදේශ භාණ්ඩ වලට ගැළපෙන සාමයේ රටේ අපර ආනයනය කරන නිෂ්පාදන වල අපි අංකයකට ප්‍රමුඛතාවය දීලා ජනතාවගේ ආර්ථිකය සකස් කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදන ක්‍රියාවලිය ශුද්‍ර මට්ටමේ නිෂ්පාදන ක්‍රියාවලිය අපි පටන් ගන්න ලබන මාසෙ වෙනකොට අනිත් පැත්තෙන් සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන එක ගමක් එක නිෂ්පාදනයක් කියන ජපානයේ ක්‍රමය චීනයේ ක්‍රමය ඒ තෝරගත්ත ක්‍රමය තමයි අපි තෝරගන්නේ. අපි චීනේ ගියා. ඒ වෙලාව අපි කණ්ඩායමක් ගිනිච්ච අමාත්‍යාංශ පහකින් වෘත්තීය පුහුණුව සඳහා අපි චීනෙත් එක්ක ගිවිසුම් ගත වුණ අපේ අස්සසුම් ප්‍රතිලාභීන්ව 10 ලක්ෂයක් වෘත්තීය පුහුණුව තුලින් ශක්තිමත් කරන්න. එහෙ තීර ත්‍රිගෝජස් කියන වෘත්තිය පුණු ආයතන වගේ වෘත්තිය පුණු ආයතන 33ක් එක්ක අපි අවශ්‍ය කරන ගිවිසුම්ගත තුන යනු අපේ අමාත්‍යංශයේ ලබන වසරන කොට පටන් ගන්න සංචාරක වෘත්තිකයන්ව පුහුණු කිරීමේ වෘත්තිය පුණු මධ්‍යස්ථානයක්
ඔබතුමාගේ කාලය අවසන් කරමු.
ඒක නිසා අපිට කියන්න තියෙන්නේ මේ ගමන තිරසාරයි වැඩපිළිවෙලක් තියනවා නිෂ්පාදන ආර්ථිකට ක්‍රමිකව යනවා අනිකුත් පක්ෂ වාගේ ඉබාගාතනේ මේ යන්නේ. ඒක නිසා සියලු දෙනාට අපි කියනවා පියවරෙන් පියවර පඩියෙන් පඩිය පඩියෙන් පඩිය පඩියෙන් පඩිය නැගිමින් ඉලක්කය කරා මේ යන ගමනට එකතු වෙන්න. ගමරාලගේ නැට්ටෙල්ලිලා ගිහිල්ලා දිවිලෝකේ බලන්න ගිහිල්ලා වැටෙනා වගේ වැටෙන්න එපා. නැවතත් මේ තිරසාර ගමන සමග අපිත් එකතු වෙන්න සමස්ත ජනතාවට අපි ආරාධනා කරනවා. ස්තුති.
ස්තුති ගරු එමෙතුමා. මේ ළඟට ගරු හේෂා විතානගේ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක්
තියෙනවා. ස්තුති ගරු සභාපතිතුමනි, කාලෙකට පස්සේ හොඳ කතාවක් ඇහුවා. ඊට පස්සේ ගරු ඇමතුමාට පස්සේ කතාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ගරු ඇමතුමා නිින්දෙන් නැගිටලා කියලා නම් දැනෙනවා. ඔය නිින්දෙන් නැගිටලා ආපහු නිින්ද යනවා නම් හොඳයි. මොකද නිින්ද නැගිටලා ඉන්න බෑ. කළුතර පැත්තකෝ ගාලා පන්නන ඕනේ. ඒක හින්දා ඕවා පාර්ලිමේන්තුව ඇතුළෙම කියන එක හොඳයි. ඔය පාර්ලිමේන්තුව ඇතුළෙම කියන එක හොඳයි. මොකද මේ රටේ මිනිස්සුන්ට ඔය වැල් බයිල ටික කියලා මේ රටේ මිනිස්සුන්ට අද තුන් වේල කාලා ඇඳලා ඉන්න බැරි වෙන්න රට විනාශ කරපු හාදයෝ දැන් එනවා සජිත් ප්‍රේමදාසගේ ආණ්ඩු හදන එක ගැන කතා කරන්න. දැන් එනවා සජිත් ප්‍රේමදාසගේ තාත්තා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා
කියන දේක් තියෙනවා. මෙතුමා කිව්වා කළුතර ගියොත් ගහයි කියලා. අපි හැමදාම කළුතර ඉඳන් තමයි එන්නේ, ගෙදර ඉඳන් එන්නේ. ගෙදර ඉඳන් තමයි මම හැමදාම වෙන්නේ. ඔබතුමා කිව්වා ගෙදර ගියොත් ගහනවා කියලා. හැමදාම ගෙදර ඉඳන් එන්නේ අපි.
ගරු සභාපතිතුමා, මම කාගේවත් නම කියන්නේ නැතුව මට කතා කරන්න යන්න දෙන්න. මගේ එකයි. එයාට ඔබතුමා වෙලාව දෙන්න ඕන ඕන වෙලාවක දෙන්න. මගේ කතාව කරන්න යන්න දෙන්න මට. හරිද? දැන් එතුමා කියනවා අපේ පක්ෂේ තියෙන මේ උගතුන්ට ගහනවා කියලා. එතුමා උගතුන් කියන්නේ කවුද කියලා දන්නවත් දන්නේ නැහැ. මොකද දැන් මේ උගතුන්ට ගහලද නාලගොඩ ඒවා කියන්නේ මේ අටපාස් මිනිහෙද්ද? නාලගොඩ ඒවා කියන අටපාස් මිනිහෙද්ද? අපි ගත්ත උගතෙත් තමයි. ඒක හරිද සිල්ල මහත්තයත් එක්ක ප්‍රශ්නයක් වුණාද නැද්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමාට හොඳයිනේ නිකන් අනුන්ගේ පක්ෂවලට ඇඟිලි ගහන්න නැතුව දැන් කෙලවිලානේ තියෙන නන්නත්තර වෙලානේ තියෙන්නේ. දැන් මොනවද ඔයා ඔයා මෙච්චර කල් රාජ්‍ය අමති වෙලා ඔයා කරපු එක දෙයක් කියන්නේ මේ රටේ මිනිස්සුන්ට? කළුතර මිනිස්සු එක දෙයක් කියන වැඩ කියන ඔයාගේ වෙලාව කියා ගන්න. එක දෙයක් කරන්න බැරුව මේ සජිත් ප්‍රේමදාස මහත්තය බස් එකක් දෙනකොට ඇඟ රිදෙනවා, බඩුව රිදෙනවා, පපුව රිදෙනවා, විලි ලැජ්ජයි තමයි ගමේ ඉස්කෝලට ගිහිල්ලා කම්පියුටර් ස්මාර්ට් කම්පියුටර් රූම් එකක් දෙනකොට රෙදි ගැලවෙනවා තමයි. ඒ ගැලවෙන රෙදි ගැන මෙතන මේ පාර්ලිමේන්තුවේ කියන තැනකුත් නෑ ඔබතුමාට. මොකද ගමටක යන්න බෑ, ගමේ රැස්වීමක් තියන්න බෑ. මෙතෙන්ට අවිල්විල්ලා ඔය ගාකාල යනවා අර ගමේ ඉන්නේ හැංගිලා. ඒ නිසා ප්‍රේමදාස මහත්තයාගේ දේශපාලනය කොහොමද කරන්නේ, ප්‍රේමදාස මහත්තයා ආණ්ඩු ගන්න කොහොමද කියන එක බය වෙන්න එපා, දඟලන්න එපා. ඉස්සර රනිල් වික්‍රමසිංහ මහත්තයාත් ඔබතුමා ලොහමනේ කිව්වේ ඔබතුමාට දේශපාලන සදාචාරයක් තියෙනවා නම් මේ ජනාධිපතිතුමා පත් කරන දවසේ රෑ වෙනකන් ඩලසලා පෙරුමත් එක්ක සමග ජන බලවේගයත් එක්ක ඉඳලි වෙලා රෑ අර අපේ ගංගොල ඉන්නේ ගරු ඇමතුමා අර මං හිතන්නේ ඔබතුමා දැකලා ඇති ඔය රිලව් නටවන්නාම කියන්නේ කපුරාල ගහපන් බල්ටියක් කිව්වන් ගහන්නේ. ඒ වගේ හරින් ආව පණිවිඩේ ගාපම් බල්ටියක් කව ගැව බල්ටියක් එහෙම ගත්තේ ඇමති කමේ ඔහොම කඹරන්න වෙනවා තමයි. ඒ මතක තියාගන්න මේ රටේ වැදගත් මිනිස්සුන්ට වැඩක් කරන මිනිස්සුන්ට බොරුවට අවලාද ගේන්න සූදානම් වෙන්න එපා. ඔයිට වැඩි මම ඔබතුමාට මුකුත් කියන්න යන්නේ නැහැ. මොකද ඔබතුමා මෙල්ලව දෙයක් ඔය ඇමති කමේ මේ රට කරේ නැහැ කියලා ඔබතුමාම කිව්වා. මම ඔබතුමාගෙන් අහුව රූපාණි වැඩසටහන ඔබතුමා කිව්වා මං කරේ භාෂාව උගන්නපු එක කියලා. භාෂාව උගන්නන්න මොකද සභාපතිව ඇමති කමක්? භාෂාව උගන්නන්න ගුරුවරු දාන්න ඕන. ඒකට රාජ්‍ය නිලධාරී ඉන්නවා. මේ ඇමති කම් දීලිවර වෙලා වාහන දීලා තෙල් පුච්චල භාෂාව උගන්න ඇමතිවරු. ඒක තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඔබතුමාල වගේ කට්ටිය ඕන වෙලා තියෙන. වෙන නැත්නම් ඔබතුමාල මේ රටට කරන දෙයක් නැහැ. නිසා කරුණා කරලා සරප්පොන්සේක මහත්තයා ප්‍රශ්නේයි හර්ෂද සිල්ලා ප්‍රශ්නේ අපි බේර ගන්න ඉඳ දඟලන්න එපා. ඒ වගේම දැන් මේ රටේ අපි ගරු සභාපතිතුමනි රට හදන වැඩපිළිවෙල ගැන දැන් කතා කරනවා. රටේ අලුත් ප්‍රමුඛතාවය අපි දැක්කර මොනවද? පසු සම්පත් වලට ප්‍රමුඛතාවය දෙනවා කිව්වා. කිරි වලට ප්‍රමුඛතාවය දෙනවා කිව්වා අපේ ගරු ඇමතුමා. මං අහනවා පසු සම්පත් වලට අහගෙන යන්න මේ ඉතුරු ටිකත් අහගෙන යන්න. බිත්තර වලට දැන් පසු සම්පත් සංවර්ධන කරලා බිත්තර වලට ගරු ඇමතිතුමා විලි ලැජ්ජයිනේ දැන් අවුරුදු එකහමාරක් තිස්සේ මේ රටේ බිත්තර හිඟයට උත්තරයක් හොයාගන්න පුළුවන් වුණාද ඉන්දියාවෙන් බිත්තර ටික ගේන්නේ බිත්තර හිඟයට උත්තරයක් හොයන්න මාස 6යි යන්නේ මාස 6ක් යන ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න බැරි ඔබතුමාලා ආණ්ඩුව මේ රටේ ආයි ආර්ථික සම්වර්ධනයක් ගේනවා කියලා කියනවාද එහෙනම් ඒක අහනේ උන් පිස්සෝ පිළිගන්නේ උන් පිස්සෝ මේ රටේ පිස්සොත් ඉන්න ඇති හැබැයි දැන් හොඳට තේරුම් ගන්න තියෙනවා කාත් එක්කද මේ වැඩේ යන්නේ කියලා ඒ නිසා මේ රටේ ආර්ථිකය විනාශ කරලි වෙලා දැන් ආපහු වෙන වෙන JVP එක ටිකක් නැගිනවනම් JVP එකට ගහනවා නම් සජව නැගිනවා සජවයට ගහනවා නම් හැර අපි මොනවක් කරනවයි කියලා කියන්න බෑ මොකද කරපු දේ හොඳටම ඇතිනේ මෙරටේ මිනිස්සු තුන් වේල කාලේ හිටපු මිනිස්සුන්ට තුන් වේල කාලා ඉන්න නැති කරලා ආපහු සැරයක් අපි කරනවා කියලා කියන්න ගරු ඇමතුමාට හැකියාවක් නැහැ ඒ නිසා ඇමතුමනි ඔබතුමාලගේ දේශපාලන විඥානය මොකද්ද කියන එක හොඳට තේරෙනවා ඒකින්ද ඔය ඔය ඔබතුමාලා කඳුරේ ඉන්න බුද්ධිමත් වැදගත් මිනිස්සුන්ට නිගාවක් වෙනවා වගේ ප්‍රකාශ කිරීම ඒ වගේම ගරු සභාපතිතුමනි අපි දැක්කා සුසිල් ප්‍රේමජයන්ත ගරු ඇමතුමා හොඳ යෝජනාවක් ගෙනහලා තියෙනවා ඒ යෝජනාව තමයි මේ දේශපාලනච්චයන්ගේ නම් දාන්න එපා පාසල් වලට එතරම් හොඳ වැඩක් එතුමනේ සිතුවිල්ලාවේ සත්භාවයෙන් නම් ඉතාම හොඳයි මේ රටේ දේශපාලනච්චෝ ඒ කියන්නේ මේ ජීවතුන් අතර ඉන්න දේශපාලනච්චෝ නම් දැම්මම සමහර පාසල් වලට දරුවන්ට යන්න හිතෙන්නේ නැතුව ඇති ඒකින්ද මං හිතර හොඳ වැඩක් හැබැයි ඉතින් අපි කියනවා දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාත් මං හිතන්නේ අතේ සල්ලි වලින් නෙමෙයි ඉස්කෝලේ හැදුවේ අර හෝමගම මාතරේම රටේ සල්ලි වලින් ඒ එහෙම නැති එතුමගෙත් නම ඉවත් කරගන්න වෙනවා අපි දන්නේ ඒ ඒක හැර මේ මෙතන ඉඳලා ඉස්සරහට යන එකක්ද කියලා දෙවනි එක තව ප්‍රකාශයක් කරා මේ පාසල් වල දේශපාලනඥයෝ යන්න බෑ කියලා ඒකත් හොඳයි වරදක් නැහැ හැබැයි ඒක ගෙනාවේ කුමන පදනමින්ද කියන එක ගැන අපි පොඩ්ඩක් හොයන්න ඕන එක්කෝ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීතුමාලට යන්න බැරි කමද නැත්නම් සජිත් ප්‍රේමදාස මැතිතුමා පාසල් වලට ගිහිල්ලා බස් රථ දෙන එක නැත්නම් ස්මාර්ට් ක්ලාස් රූම් ටික දෙන එක නතර කරන්න මේ වෙලාවේ ගන්න තියෙන එකම පියවර ඒක වෙච්ච නිසා ගත්ත පියවරක්ද කියන එක සුසිල් ප්‍රේමජන මැතිතුමාගේ හෘද සාක්ෂියෙන් විමසන්න හැබැයි ඔබතුමා සත්භාවයෙන් ගෙනවනම් දේශපාලනඥයෙකු නන්දන මොකද අපි අපේ ආණ්ඩුවේ ජී කවදාවත් අපේ දේශපාලන යෙදෙන සහ යෙදුණු පුජ්‍යලයන්ගේ නම් වලින් පාසල් නම් කිරීමේ බලාපොරොත්තුවක් නැහැ ඒක අනාගතයේ සිද්ධ වෙන්නේ නැහැ කියලා කියනවා. සම මේ මොහොතේදී මේ රටට කතා කරන සමහර ඇමතිවරු මේ මොහොතේ රටේ තියෙන ප්‍රශ්න සියල්ලටම ප්‍රශ්න ඇති වෙන අත උසපු අය මේ රටේ බේත් තිඟයක් තියෙනකොට මේ රටේ රෝවල් වල බේත් නැතුව මිනිස්සු මැරෙනකොට ඒ බේත් ගෙනහල හොරකම් කරේ කියලා අපි කෑ ගහලා කියද්දි ආණ්ඩුවට ඒ පිළිබඳව විරුද්ධව විශ්වාස භංගයකදී සියලු දෙනා ලැජ්ජ නැතුව අත ඉස්සුවා. එහෙනම් මේ රටේ අද වෙනකොට හොරකම් කරලා තියෙන ඒ හැම හොරකමක්ම සාධාරණය කරන්න මේ ආණ්ඩුවේ ඉන්න හැම කෙනෙක් මත ඉස්සුවා. ඒ විතරක් නෙමෙයි සීනි වංචාව මේ සියලු දේවල් සමාජගත වෙනක නතර කරන්න කටයුතු කරා. දැන් මේ ආසන්නේ සමාජ ජාල කප්පාදුව කරන වෙලාවේ ආණ්ඩුවේ සියලු දෙනා සහයෝගය දුන්න දැන් සද්ද නැතු ඉන්නවා. ඉතින් අපි හිතනවා මහා බැංකුව අද මේ මොහොතේ මහා බැංකුව ප්‍රකාශ කරන සමහර සංඛ්‍යා දත්ත ලේඛනය බැලුවම කබ්‍රාල් හිටපු මහා බැංකුව අධිපතිතුමාගේ කාලයේ පිස්සු නඩුව කියන එක පැහැදිලි වෙනවා මහා බැංකුව අධිපතිතුමාගේ ප්‍රකාශන වලින්. හැබැයි කබ්‍රාල් මහත්තයාට මහා බැංකුව අධිපති විදිහට කැබිනට් ඇමතිවරයෙක්ගේ වරප්‍රසාද දීලා එතෙන්ට යවන්නේ මේ ඉන්න මන්ත්‍රීතුමාලා ඔක්කොම සහයෝගය දුන්නා. එහෙමනම් දැන් මේ මොහොතේදී මේ රට හදන්න ආපහු අලුත් ජවයකින් නැගිටින්න වෙනත් ආකාරයකින් එන්න චන්ද්‍රිකා නෝනගෙන හල්ලිවිල්ලා සන්ධානයක් හදලා මේකට පූට්ටන්න එහෙම නැත්නම් ජනාධිපති ක්‍රමයේ අහෝසිකල්ලිවිල්ලා අගමැති වෙලා පාර්ලිමේන්තුවට ආපහු වෙල්ලා කාලෙ දික් කරගන්න මේ දාන හැම සෙල්ලමක්ම මේ ගේන හැම ගේමක්ම මේ රටේ ජනතාව හොඳ අවධානයෙන් ඉන්නේ මොන ගේම ගැහුවත් තව මාස 4යි 5යි තියෙන්නේ ඊට පස්සේ මේ රටේ ජනතාවගේ මේ විනාශකාරී විදියට මේ රටේ ජනතාවට හානි කරපු ජනතාවගේ බදු මුදල් මේ රටේ ජනතාවට ජීවත් වෙන්න තිබිච්ච අයිති අහිමි කිරීම මේ ගනුදෙනුව බේරගන්න අපි සජීව ඔබතුමන්ලත් එක්ක ඒ අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නවා කිමින් රටේ ජනතාව තවත් රවට්ටන්න මේ පෙරගමන් කරුව ඉස්සරහට දාලා මේ වෙලාවේ රටේ තියෙන සැබෑ තත්ත්වය වසන් කරන්න උත්සාහ කරන්න එපයි කියමින් මගේ වචන කිව්වා.
මම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට සෙල්ලම් ඩෙක්කල නාදන් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 6ක කාලයක්
තියෙනවා. 8 නිමිඩංගල් 6 නිමිඩම් ആയിരിക്കുന്നു. நன்றி தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே. முதல்ல எனது அம்மா அவர்களுடைய இழப்பிற்கு அமிர்தநாதன் சுபமாலை என்னுடைய துயரத்திலே கலந்து கொண்டு தொலைபேசி ஊடாகவும் நேரடியாகவும் தங்களுடைய அனுதாபத்தை தெரிவித்த அத்தனை உள்ளங்களுக்கும் எனது நன்றியை தெரிவித்துக் கொள்கிறேன். குறிப்பாக எங்களுடைய சபாநாயகர் அவர்கள் நேரிலே வந்து தனது அனுதாபத்தை தெரிவித்திருந்தார். அவருக்கு முதல்ல நன்றி சொல்ல கடமைப்பட்டிருக்கின்றேன். அதேபோல ஜனாதிபதி அவர்கள் தொலைபேசி ஊடாக எனது துயரத்தை அவர் ஆழ்ந்த இரங்கல் வடிவத்திலே ஒரு நகலை அனுப்பியிருந்தார். அதேபோல பிரதமர், எதிர்க்கட்சி தலைவர் ஆகியோர் தொலைபேசி ஊடாக அனுதாபத்தை தெரிவித்தார்கள். நேரிலே வந்த இரண்டு வடக்கு கிழக்கு ஆளுநர்கள் ஆறுமுகன் செந்தில் தொண்டமான் சார்ல்ஸ் அம்மையார் அவர்களும் நேரடியாக வந்து எனது துக்கத்திலே கலந்து கொண்ட ஹரிஸ் எம்பி, சார்ல்ஸ் எம்பி, ஸ்ரீதரன் பாராளுமன்ற உறுப்பினர், மஸ்தான் பாராளுமன்ற உறுப்பினர், சுமந்திரன் பாராளுமன்ற உறுப்பினர், பொதுமக்கள், எனது கட்சி தொண்டர்கள் அனைவருக்கும் இந்நேர நன்றிகளை இந்த உயர் சபையின் ஊடாக தெரிவித்துக் கொள்ள உழைகிறேன். இரண்டாவது விடயமாக, மன்னார் மாவட்டத்திலே நேற்றைய தினம் நொச்சுகுள பகுதியிலே AK-47 ஆயுதத்தின் ஊடாக ஒருவர் படுகொலை செய்வதற்கான முயற்சி மேற்கொள்ளப்பட்டிருக்கிறது. இது தொடர்ச்சியாக இந்த சம்பவம் நடந்து கொண்டிருக்கிறது. ஆரம்பத்திலே உயிலங்குளத்தை சார்ந்த இரண்டு பேர் வெட்டி கொல்லப்பட்டார்கள். அதன் பின்பு நொச்சுகுளத்திலே வேனால் மோதி ஒருவர் படுகொலை செய்யப்பட்டார். அதன் பின்பு பிஸ்டலார் ஒருவர் சுடப்பட்டு படுகொலை செய்யப்பட்டார். இப்பொழுது AK-47 பாவிக்கப்பட்டிருக்கிறது. அங்கே ஒரு போலீஸ் போஸ்டும் இருக்கிறது. எனக்கு அந்த போலீஸ் போஸ்ட் மீது நம்பிக்கையற்ற ஒரு நிலைப்பாட்டை இங்கு நான் குறிப்பிட விரும்புகின்றேன். அது விடயமாக பொதுமக்கள் பாதுகாப்பு அமைச்சரிடம் இந்த விடயத்தை கவனத்தில் எடுத்து ஆராயுமாறு நான் கேட்டிருந்தேன். ஆனால் அடுத்த என்ன வெப்பன் பாவிக்கப்படுமோ தெரியவில்லை. சாதாரண போராளிகளுடைய படங்களை அஞ்சலி செலுத்துவதற்காக போடுகின்ற போது பயங்கரவாத தடைச்சட்டத்திலே கைது செய்யப்பட்டு விடுதலை செய்யப்படாமல் இருக்கிற எங்களுடைய சொந்தங்கள். ஆனால் இங்கு ஒருவரை அந்த உயிலங்குள பகுதி நொச்சிகுள பகுதி மக்களை படுகொலை செய்ய சம்பந்தப்பட்ட மக்களை படுகொலை செய்வதற்காக இந்த பிஸ்டலும் AK-47 பாவிக்கப்பட்டிருக்கிறது. இதை கண்டுபிடிப்பதற்கான சாத்தியக்கூறுகளை என்னால் காண முடியவில்லை. பிஸ்டலால் சுட்டு படுகொலை செய்யப்பட்ட அந்த நபர் இன்றைக்கு புதைக்கப்பட்டு பல காலமாகிவிட்டது. ஆனால் சுட்டவரை கைது செய்யாத போலீசார் அங்கு இருப்பது ஏனென்று நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அது மட்டுமில்ல, தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, தலைமன்னார் கிராமத்திலே கியான்சிதா பெர்னாண்டோ 10 வயது, அவரை பாலியல் வன்புணர்வு செய்து கழுத்து நெறித்துக் கொண்டிருக்கிறார். இந்த நாட்டிலே என்ன நடக்கிறது? நன்றி. இந்த நாட்டிலே என்ன நடக்கிறது? பொருளாதார வீழ்ச்சி ஒரு பக்கம், பொருளாதாரத்தை மேம்படுத்த வேண்டும் என்று சொல்லுகின்ற நேரத்திலே வடக்கு கிழக்கிலே இப்படியான சம்பவங்கள் ஊக்குவிக்கப்படுகிறது. எங்களுடைய இளைஞர் யுவதிகள் இந்த போதை வசத்துக்கு அடிமையாகி அந்த இளைஞர் சமுதாயத்தையே ஒழிக்கின்ற வகையிலே செயற்பாடுகள் இருந்து கொண்டிருக்கிறது. இன்றைய தினம் எங்களுடைய மீனவர்கள் ஒரு போராட்டத்தை யாழ்ப்பாணத்திலே செய்திருக்கிறார்கள். இந்திய தூதரகத்துக்கு முன்னால் அவருடைய அந்த போராட்டம் நியாயமானது. அவர்களுடைய அந்த வாழ்க்கை தரத்தை இந்திய சோழர்களுடைய வருகை என்பது மிக மோசமாக பாதிக்கப்பட்ட அந்த உணர்வின் ஊடாகத்தான் அவர்கள் இந்த போராட்டத்தை மேற்கொண்டிருக்கிறார்கள். ஒழிய இந்தியாவிற்கு எதிரான சக்திகளாக அவர்கள் இருக்க மாட்டார்கள் என்பதை நான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். ஆகவே இந்தியா இந்த ட்ரோலர் தொழில் செய்பவர்களை உடனடியாக நிறுத்த வேண்டும், அவர்களுக்கு ஆழ்கடல் தொழில் செய்வதற்கான வாய்ப்புகளை கொடுக்க வேண்டும் என்பது என்னுடைய கோரிக்கையாக இருக்கிறது. அவை அப்படியான ஒரு தொழிலை மேற்கொள்கின்ற போது அவர்கள் எங்களுடைய தேசத்திலே வந்து தொழில் செய்கின்ற வாய்ப்பு இருக்காது என்பது என்னுடைய கருத்து. அது மட்டுமல்ல, இன்றைக்கு வரி சம்பந்தமாக நிதி சம்பந்தமாக இன்றைக்கு விவாதம் நடந்து கொண்டிருக்கின்ற சூழலில் இந்த வரியை இன்றைக்கு பலவராக ஏற்றியிருக்கிறார்கள். வருமான வரி மக்களை தாக்கி இருக்கிறது. நான் கேட்கிறேன் ஒரு கேள்வியை, ஒரு அரசாங்கத்தின் ஒரு ஆலோசனையை நான் சொல்ல விரும்புகின்றேன். இந்த வரி சுமை என்பது அந்த வரியை அறவிடுவதற்கான வழிமுறை என்ன? வரியை கட்டுபவர்கள் கொஞ்சம் பேர் இருக்காங்க, ஏமாத்துபவர்கள் இருக்கிறார். அவை சாதாரண மக்களுடைய தலைகளிலே தான் இந்த வரி சுமத்தப்பட்டிருக்கிறது. ஆகவே ஊழலும் லஞ்சமும் இந்த வரியின் ஊடாக மேலோங்கி இருக்கிறது. சாதாரண மக்களுடைய அந்த நிவாரணம், அவர்களுடைய இந்த பொருளாதார வீழ்ச்சியிலிருந்து சாப்பாட்டு பிரச்சனை, வாழ்வாதார பிரச்சனை நிப்பாட்டப்படவில்லை என்பது என்னுடைய கருத்து. ஆகவே அரசாங்கம் திட்டமிட வேண்டும். இந்த வரியை உயர்த்துகின்ற ஒரு நிலை வருகின்ற போது அதை எப்படி அறவிடுவது என்பதை, ஏமாற்றுபவர்களுக்கு என்ன தண்டனை என்பதை சொல்ல வேண்டும். இதிலே இந்த விடயங்களை மிக கடுமையாக கொண்டு வருகின்ற நாட்டின் பொருளாதாரத்தை வளம்படுத்த முடியும் என்பதை கேட்டுக்கொண்டு வாய்ப்பளித்ததற்கு நன்றி கூறி
விடைபெறுகிறேன். மீலகட்ட எச்எம்எம் ஹாரிஸ் மந்த்மா அபுத்துமாட்ட மினித்து எக்கோலாக காலையத்தின்
பிஸ்மில்லாஹிர் ரஹ்மானிர் ரஹீம். சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, எனக்கு முன்பு பேசிய எங்களுடைய செல்வ அடைக்கலநாதன் பார்லமெண்ட் உறுப்பினர் அவர்கள் அவருடைய தாயாருடைய மறைவை இட்டு பேசியிருந்தார்கள். மீண்டும் அவருடைய தாயாருக்கு ஆழ்ந்த அனுதாபத்தை தெரிவித்தவனாக, உண்மையில் இன்று நமது நாட்டில் எல்லோரும் இந்த நாட்டின் தேசத்தின் வளர்ச்சிக்காக பாடுபடுகின்ற ஒரு சூழ்நிலையில், இந்த தேசம் விடுதலை பெறுவதற்காக ஆங்கிலேயர்களுடைய காலத்தில் அவர்களுக்கு எதிராக போராடியவர்கள் இந்த நாட்டில் துரோகிகளாக அறிவிக்கப்பட்டிருந்தார்கள். தேசத்தின் சுதந்திரத்துக்காக விடுதலைக்காக பல ஆயிரம் பேர் உயிர்த்தியாகம் செய்தார்கள், பல ஆயிரம் பேர் சிறைகளில் வாடியிருந்தார்கள், பல ஆயிரம் பேர் துறைகளாக பிரேரணப்படுத்தப்பட்டார்கள். குறிப்பாக எமது இலங்கை தேசத்தில், குறிப்பாக நான் பிரதிநிதித்துவப்படுத்துகின்ற கல்முனை தொகுதியில் இரண்டு முக்கிய சகோதரர்கள், குறிப்பாக ஈசா அனிஸ்லெப்பை மற்றும் காரியப்பர்கள் போன்றவர்கள், அதே போன்று இன்னும் ஐந்து முஸ்லீம் சகோதரர்கள் துறைகளாக அவர்கள் பிரேரணப்படுத்தப்பட்டிருந்தார்கள் அன்றைய ஆங்கில ஆட்சியாளர்கள். அண்மையில் முன்னாள் ஜனாதிபதி மைத்ரிபால சிறிசேன சில பேர்களை மற்றும் துறைகள் பட்டியலிருந்து விடுவித்து தேசப்பற்றாளர்களாக கெசட் பண்ணியிருந்தார். அதில் இந்த ஏழு முஸ்லிம்களும் உள்ளடக்கப்படவில்லை. எனவே சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, புதிய குறிப்பிட்ட இந்த சூழலில் ஜனாதிபதி அவர்களும் அரசாங்கமும் கவனத்தில் எடுத்து இந்த ஏழு முஸ்லிம் சகோதரர்களையும் தேசப்பட்டார்களாக துறைகள் பட்டியலிருந்து அவர்களை நீக்க வேண்டும் என்று, அதற்கான கெசட்டை வெளியிட வேண்டும் என்று இந்த இடத்தில் வேண்டுகோள் விடுக்கின்றேன். அதே நேரம் சுனாமியினால், குறிப்பாக கோவிட் காலத்தில் முஸ்லிம் சௌரர்களுடைய மார்க்க கடமைப்படி அடக்க வேண்டிய ஜனாசாக்கள் எரிக்கப்பட்டது. அதற்கு காரணமானவர்களை, அதற்கு பின்னாலிருந்து ஜனாசா எரிக்க வேண்டும், உலக நாடுகளில் அந்த உடல்கள் அடக்கப்பட்டு கொண்டிருந்த பொழுது இலங்கையில் மட்டும் அதை எரிப்பதற்கு தீர்மானம் எடுத்திருந்த சுகாதார அமைச்சின் அதிகாரிகள், அதே போன்ற அரச உயர்மட்டத்தில் இருந்தவர்கள், இதில் பின்னணியில் உள்ளவர்களை விசாரணை செய்து, குறிப்பாக குற்ற புலனாய்வு பிரிவை சரி உட்படுத்தி விசாரணை செய்து இந்த தீர்மானத்துக்கு பிழையான ஒரு தீர்மானத்தை எடுத்ததற்காக அவர்கள் தண்டிக்கப்பட வேண்டும். அதே நேரம் இதனால் பாதிக்கப்பட்ட அந்த குடும்பங்களுக்கு நஷ்டஈடு வழங்க வேண்டும் என்று இந்த சபையில் பேசிக்கொள்ள விரும்புகின்றேன். அதே நேரம் இன்று நாம் பிரயத்தப்படுத்துகின்ற கல்முனை தொகுதியில் இன்று பல சில சம்பவங்கள் நடைபெறுகின்றது. குறிப்பாக நாங்கள் பாராளுமன்ற உறுப்பினர் என்ற ரீதியில் அரச சொத்துக்களை பாதுகாக்க வேண்டிய கடமை எங்களுக்கு இருக்கின்றது. அந்த அடிப்படையில் கல்முனை மாநகரத்தின் இதயத்தில் கிட்டத்தட்ட 200 கோடி ரூபாய்க்கு மேற்பட்ட பெருமதியுடைய ஒரு அரச காணி, அது பிஸ்கால் காணி என்று சொல்லப்படுகின்ற காணியினை ஒரு சில நபர்கள் அபகரித்த பொழுது அதற்கு எதிராக அன்று பிரதேசவை வழக்கிட்டு, பின்பு நான் மாநகர மேயராக இருந்த பொழுது அந்த வழக்கில் அரசு இடமாக தீர்ப்பு வருவதற்கு முழுமையாக நாங்கள் அதற்கான சட்ட நடவடிக்கையில் ஈடுபட்டு தீர்ப்பினை பெற்றிருந்தோம். பின்பு அது சம்பந்தமாக அந்த நபர்கள் மேன்முறையீடு செய்திருந்த பொழுதிலும் அதற்கு பதிலாக நாங்கள் எங்களுடைய மாநகர சபை சட்டத்திறன்களை உட்படுத்தி மேன்முறையீட்டிலும் வெற்றி பெற செய்து அந்த வழக்கில் தீர்ப்பினை பெற்றிருந்த பொழுது, பின்பு அந்த மாநகர சபை நிலத்தினை நாங்கள் 4 வருடங்களுக்கு முன்பு அதனை அப்பொழுது இருந்த முதல்வர் சட்டத்தினை ரக்கீப், நானும் பல அச்சுறுத்தல்கள், முன்னாள் பாராளுமன்ற உறுப்பினர் கருணா உட்பட பல பேர் வந்து பல அச்சுறுத்தல்களை விடுத்தும் கூட அந்த காணியை அரச இடமாக அதற்கான நிர்வாகத்தில் கொண்டு வந்தோம். துரதிசோசமாக அப்பொழுது இந்த கல்முனை பிரதேச செயலாளர் அதனை கல்முனை மாநகர சபைக்கு கையளிப்பதற்கு தர முடியாத எழுத்து மூலம் போலீஸ் நிலையத்தில் முறைப்பாடு செய்யப்பட்டதனால் அதிலிருந்த சட்ட சிக்கல்களை எல்லாம் நாங்கள் தலையிட்டு கடந்த 4 மாதங்களுக்கு முன்பு இப்பொழுது இருக்கின்ற பிரதேச செயலாளர் லியாக்கத் அலி உட்பட கல்முனை மாநகர சபை ஆணையாளர் அஸ்மி இருக்கத்தக்கதாக நான் எடுத்த நடவடிக்கை காரணமாக அந்த காணி மாநகர சபையிடம் ஒப்படைக்கப்பட்டு 4 மாதங்களில் இருந்து அவர்கள் அதனை அபிவிருத்தி செய்து மக்கள் பாவனைக்காக இன்று திறந்து விட்டிருக்கின்றார்கள். இதில் என்ன வேடிக்கை என்னவென்றால், இதில் நாங்கள் இந்த காணியை மீட்கின்ற போராட்டத்தில் ஈடுபட்ட பொழுது சில பிடித்த நபர்கள், அதில் சில முஸ்லிம் பக்தர்கள் பல கோடி ரூபாய்களை எங்களிடம் சமரசம் செய்வதற்கு முன்வந்தார்கள். அதேபோன்று பிற்காலத்தில் கனடாவில் இருந்து வந்த ஒரு வர்த்தகர், அவரும் பல கோடி ரூபாய்களை கொடுத்து இதனை கைப்பற்றுவதற்கு முற்பட்ட பொழுது கூட ஒரு மக்களினால் தெரிவு செய்யப்பட்ட பாராளுமன்ற உறுப்பினர் என்ற ரீதி நாங்கள் நேர்மையாக இந்த அரசிடம் இந்த பணத்துக்கு சோரம் போகாமல் இந்த அரசிடம் மக்களுடைய இடமாக மாற்றுவதற்கு முழுமையாக ஈடுபட்டதை எல்லாம் வல்ல இறைவன் பார்த்துக் கொண்டிருந்தார். அந்த நேர்மையில் உள்ள போதை, நேர்மையாக செயற்பட்டோம் என்ற ஆத்ம திருப்தி இன்றுடன் இருக்கின்ற பொழுதோ சில நவீன கால திருட்டு போல அம்பாறை பிரபல ஊடகவியலாளர் நூருல் ஹுதா அவர்கள் குறிப்பிட்டிருந்தார், நவீன கால திருட்டு சேவை திருட்டு போன்று சில சின்ன சிறு அரைவைக்காட்டு அரசியல்வாதிகள் வந்து இவ்வளவோ பெரிய ஒரு தியாகத்தையும் நேர்மையாக இருந்த இந்த விடயத்தை தாங்களுடைய அரசியல் லாபத்துக்காக இன்று இதை தாங்கள் இதை செய்தோம், 20 வருட காலமாக இல்லாத தீர்வை பெற்றுக் கொடுத்தோம் என்று ஒரு பால் போத்தல், ஒரு மோசமான ஒரு அரசியல் கலாச்சாரத்தை, சேவை திருட்டு அரசியல் கலாச்சாரத்தை, நவீன திருட்டு கலாச்சாரத்தை இன்று அரங்கேற்றுவதை அந்த மக்கள் ஏற்றுக்கொள்ள மாட்டார்கள். எனவேதான் எங்களுக்கு இருக்கின்ற இந்த பாராளுமன்ற பதவி காலத்தில் எங்களுக்கு இருக்கின்ற அதிகாரத்தில் மிக நேர்மையாக சொல்லிக் கொள்ள விரும்புவது, பண ஆசைக்காக அரச காணிகளை வளைத்து போடுவது, அரச காணிகளை உறவினர்களின் பேரில் பினாமியாக வைத்துக் கொள்வதை இந்த சபையில் இறைவன் சாட்சியாக ஒரு இஞ்சி நிலத்தையும் கூட எங்களுடைய இந்த அரசியல் காலத்தில் பெற்றிருக்காத நாங்கள் இன்று ஊழலில் பேர் போன மக்களுடைய நிலத்தை அபகரித்த சில அரவைக்காட்டு அரசியல்வாதிகள் இன்று மனப்பால் குடித்துக் கொண்டு பேசுகின்ற விடயத்தை இந்த சபையில் கண்டித்துக் கொள்ள விரும்புகின்றேன். அதே நேரம் இன்று மருதமுனை பிரதேசத்தில் கடல் அந்த அழகான கடற்கரையை கடல் அரித்துக் கொண்டிருக்கின்றது, கல்முனையில் அவ்வாறு, சாய்ந்தமரையில் அவ்வாறு. இது சம்பந்தமாக நாங்கள் கடந்த சில மாதங்களுக்கு முன்பு ஜனாதிபதி செயலகத்தில் செயலாளர் சரத் சமன் எக்கநாயக்க அவர்கள் தலைமையில் கூட்டம் போட்டு அதற்கான நிதி ஒதுக்கீடுகள் செய்யப்பட்டிருக்கின்றது. அந்த வேலைகள் மந்தகதியில் நடைபெறுகின்றது. எனவே அங்கிருக்கின்ற அந்த கடற்கரையை பாதுகாப்பது மட்டுமல்லாமல் ஆயிரக்கணக்கான மீனவ சமூகத்துடைய அவர்களுடைய தொழில் பாதுகாக்கப்பதற்காக கரையோர பாதுகாப்பு திணைக்களம் அவசரமாக அந்த கடல் அரிப்பு தடுப்பு சுவர்களை உருவாக்க வேண்டும் என்று இந்த சபையில் நான் வேண்டுகோள் விடுக்க விரும்புகின்றேன். அதே நேரம் எங்களுடைய மாவட்டத்து வெள்ளத்தினால் பாதிக்கப்பட்ட விவசாயிகளுடைய நஷ்ட ஈடு கொடுக்கப்படுவது மட்டுமல்லாமல் அடுத்த போகத்துக்கு விவசாயம் செய்வதற்காக தயாரி கொண்டிருக்கின்ற நிலைமையில் அங்கு சேதமடைந்த கால்வாய்கள், மதகுகள், அணைகள்
நியோஜகத்தானி
பிரதி சபாநாயகர் அவர்களே, குறிப்பாக எங்களுடைய நீர்ப்பாசன அமைச்சர் மதிப்புக்குரிய பவித்ரா வன்னியராட்சி அவர்கள் இருக்கின்றார்கள். எங்களுடைய அம்பாறை மாவட்டத்தில் அண்மையில் சேதமடைந்த அந்த நீர்ப்பாசன அந்த கால்வாய்கள், மதகுகள், அணைக்கட்டுகள் என்பன உடைந்தது. இதனால் வருகின்ற போகத்தில் விவசாயம் செய்ய முடியாத நிலைமையில் இருந்து கொண்டிருக்கின்றது. கடந்த டிசிசி கூட்டத்திலும் நாங்கள் மதிப்பீட்டு டிரஃபாக 4,000 மில்லியன் ரூபாய் தேவை என்று நீர்ப்பாசன பணிப்பாளர்கள் சொல்லியிருக்கின்றார்கள். எனவே மதிப்புக்குரிய அமைச்சர் அவர்களே, அந்த மாவட்டத்தின் பிரதிநிதி என்ற ரீதியில் அந்த விவசாயிகள், இந்த நாட்டில் பெரும் நெல் உற்பத்தி செய்கின்ற விவசாய துறையை பாதுகாப்பதற்கு அந்த நீர்ப்பாசன அந்த உடை சேதமடைந்த திட்டங்களை குறுகிய காலத்துக்குள் அதனை திருத்தி அமைப்பதற்கான நடவடிக்கை எடுக்குமாறு கூறி விடைபெறுகின்றேன். நன்றி.
கோமிசதி கரு மந்திரித்துவா கரு திலுங்க அமர்கமைத்துவா
கரு நியோஜ கதாநாயகத்துவனி முலிங்ம மதுகரபு பிரஷ்னக்கு இப்பிக்கட்ட பிரித்துரு தேர்ந்த அவசியாய் பேரான் மந்துமா மத்துகரப்பு விசினாமின் வகாந்தி அடத்தே சக விசுவன் வகாந்தி அடத்தே ආකාර දෙකකට සුරත්කුම් අයිතිවාසිකම් පරිපූර්ණත්වයට පත් කරන්නට පුළුවන් කියන එතුමා නගපු ප්‍රශ්නයට පිළිතුර ටිකක් දීර්ඝ නිසා කාලය යන නිසා මම සභාගත කරනවා. ඒ වගේම මගේ කතාව ආරම්භයේදීම 77 මේ පාර්ලිමේන්තුවට පැමිණු විශේෂයෙන්ම ප්‍රවීණ දේශපාලකෙක් වෙච්ච ගාමිණී ජයක්‍රම් පෙරරා මැතිතුමා භාවයට පත් වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් මේ සභාවේ ශෝකය මේ අවස්ථාවේදී ජනාධිපතිතුමා වෙනුවෙන්ුත් අග්‍රාමාත්‍යතුමා වෙනුවෙන්ුත් අපේ ආණ්ඩු පක්ෂය වෙනුවෙන් මේ වෙලාවේ ප්‍රකාශ කරනවා කියන කාරණේ මතක් කරනවා. ඒ වගේම අපේ අඩකලනාදන් මන්තුමාගේ මෑණියන්ගේ අභාවය පිළිබඳවත් ශෝකය ප්‍රකාශ කරන අතර නැගුණු ප්‍රශ්න කීපයකට පිළිතුරු සපයලාම මම කතාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දිනේ මේ විවාදයේ පුරාවටම අපි දැක්කේ විපක්ෂයෙන් පහුගිය ඇතිවෙච්ච තත්ත්වය සහ වර්තමානයේ ජනතාවට ඇතිවිලා තත්ත්වය පිළිබඳව ඒ වේදනාව පිළිබඳව ශබ්ද නගා කතා කරන. අපි සියලු දෙනා පැහැදිලිව වටහාගත යුතුයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ කෑගහන්නේ රෝගී තත්ත්වයේ වේදනාව පිළිබඳ රෝග ලක්ෂණ පිළිබඳ. දැන් මේ පහුගිය කාලයේ මේ ආර්ථිකයට ඇතිවෙච්ච රෝග ලක්ෂණ පිළිබඳව මේ සභාවේ අපි ඕන තරම් කතා කරලා තියෙනවා. අද කතා කරන්නේ ඔළුව රිදෙනවා, කකුල රිදෙනවා, කොන්ද රිදෙනවා කියලා කියනවා මිසක් මේවට ප්‍රතිකර්මයක් පිළිබඳව කිසි කෙනෙක් අදහස් දක්වන්නේ නැහැ. අපි දැක්කා විමල් වීරවංශ මැතිතුමත් ඒ වගේම විපක්ෂයේ කණ්ඩායම් ගණනාවකුත් රට බංකොලොත් කෙරුවයි කියලා කියනවා. බංකොලොත් කෙරුවට කවුරු කවුරු හරි වග කියන්න ඕනේ කියලා කියනවා. ජනතාවට ජීවත් වෙන්න අමාරුයි කියලා කියනවා. හැබැයි ඒක විසඳන්න කරන්න ඕනේ මොකද්ද කියලා කිසි කෙනෙක්ගෙන් සඳහන් වෙන්නේ නැහැ. අපි පැහැදිලිව මතක තියාගන්න ඕනේ, අපි කල්පනා කරලා බැලුවොත් රට බංකොලොත් උනේ කොහොමද කියලා අපි කෙටියෙන් කල්පනා කරොත් අපි සමහර මන්ත්‍රීවරු කියපු ආකාරයට නොයෙකුත් ප්‍රතිපත්ති බණ්ඩාරනායක මැතිතුමාගේ කාලෙ ඉඳන් ගත්තා නම් අපි දේශීය ද්‍රව්‍ය වලින් ගැපෙන්න පමණක් තියෙනු සංවෘත ආර්ථිකය. ඒ ආර්ථික ක්‍රමය තුළ කෘෂිකර්මාන්තය දියුණු වුණා, රට නැගෙමින් පැවතුණා. ඒ තත්ත්වය තව කාලයක් පවත්වාගෙන ගියා නම් ඉන්දියාව වගේ අපිට යම් මට්ටමකට ස්වයංපෝෂිත වුණාට පස්සේ ආර්ථිකය විවෘත කරන්න හැකියාව තිබුණා. හැබැයි ඒ කාලයට පසු ආපු විපක්ෂය සියලු දේ ලබා දීමට ජනතාවට ලබා දීපු පොරොන්දුවක් අනුව එය මැතිවරණය ජයග්‍රහණය කරලා ආර්ථිකය විවෘත කිරීමේ ප්‍රතිඵලයක් හැටියට අපේ ආනයනය සඳහා යන වියදම වැඩි වෙලා අපනයන ආදායම අඩු වීමේ ප්‍රතිඵලයක් හැටියට අයවැය පරතරයක් ගොඩනැගිලා අවුරුදු 70ක නිදාසක් ගැන කතා කරුවත් ඒකෙන් 30ක් යුද්ධ කරන්න වෙච්ච රටක ඒ යුද්ධෙ හරියාකාරව අවසන් කරන්න බැරි වෙච්ච නිසා නොයෙකුත් කාරණා නිසා අවුරුදු 30ක් යනතුරු ගොඩනැගිච්ච අයවැය පරතරේ පියවීම සඳහා තිබුණු එකම විසඳුම තමයි ඒ අයවැය පරතරේ පියවීම සඳහා තවත් ණය ගැනීම. මේ දිගින් දිගටම ණය ගැනීම අයවැය පරතරේ පියවීම සඳහා ලෝකයේම කොවිඩ් අර්බුදයෙන් වෙලාගත්තට පසුව ඒ සියලුම ණය දීපු රටවල් සහ ආයතන තම තමන්ගේ රටවල් සහ තම තමන්ගේ ප්‍රශ්න බලා ගන්නවා විනා වෙනත් රටවල් වල උපකාර කිරීමට තත්ත්වයක් හෝ අවශ්‍යතාවයක් නැති තත්ත්වයක් තුළ විශාල බලයකින් පත්වෙච්ච ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ භාණ්ඩාගාරය හිස් වෙලා ඒ ප්‍රතිඵලයක් හැටියට ජනාධිපතිවරයා නික්ම ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා රජය භාරගත්තා. එමනම් මේ රෝග ලක්ෂණ සහ රෝගයේ වේදනාවෙන් කෑ ගැහුවට රනිල් වික්‍රමසිංහ මැතිතුමා රෝගියාව බාර ගන්නකොට රෝගියා ICU එකේ හිටියේ. ඔබතුමාලා අපි ගෙවල් අතහැරලා දාලා ගිහිල්ලා හිටියේ. ඔබතුමා ගියෙත් නැහැ, මම ගියෙත් නැහැ, මොකද දන්නව ඔබතුමා ගියේ නැහැයි කියලා. හැබැයි අපේ මන්ත්‍රීවරු 80 දෙනෙක්ගේ ගෙවල් පිච්චුණා. මහපාරේ පෝලිං තිබුණා, විදුලිය තිබුණේ නැහැ. ලෙඩා හිටියේ ICU එකේ. හැබැයි ICU එකේ හිටපු ලෙඩා ගේ වේදනාව පිළිබඳ කෑ ගැහුවා මිසක් ඒ ICU එකේ ලෙඩා බලන්න ගිහිල්ලා එක්කෙනෙක් තව පොඩ්ඩෙන් ගුටි කාලා එයාටත් ICU එකට යන්න වෙනවා. තව පොඩ්ඩෙන් ගෝල් ෆේස් එක ලෙඩා බලන්න ගිය පාර ලෙඩා බලන්න ගියා මිසක් ලෙඩේට ප්‍රතිකර්ම කරන විදිය ගැන කවුරුවක් කතා කරුවේ නැහැ. ඒ වෙලේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරාධනා කරුවා දොස්තර මහතුරු ඔක්කොටම. සරිත් ප්‍රේමදාස මැතිතුමා බෙහෙතුත් කිව්වනේ ඒ දවස්වල කොවිඩ් දවස්වල. එතුමා දොස්තර මහතුරු එතුමාට දොස්තර මහතුරු සියලු දෙනාටම ආරාධනා කරුවා ලෙඩාට ප්‍රතිකාර කරන්න කවුරුවක්වත් ඉදිරිපත් වුණේ නැහැ. ඉදිරිපත් උනේ එක දොස්තර මහත්තයෙක් රනිල් වික්‍රමසිංහ දොස්තර මහත්තයා විතරයි. ICU එකේ හිටපු ලෙඩාට ප්‍රතිකර්ම කරන්න බාරගත්තේ. හැබැයි එතුමා ඒ ප්‍රතිකර්මයේ බාර අරගෙන ලෙඩාට තිත බෙහෙත් දෙන්න වෙනවා ලෙඩේ හොඳ කරන්න නම්. ලෙඩා කැමති බෙහෙත් දීලා ලෙඩේ හොඳ කරන්න බෑ. ඒ නිසා ලෙඩා හොඳ කරන්න තිත බෙහෙත් දෙනකොට ඒ බෙහෙත් තිත්තයි කියන්නයි ඊගාවට ඒ පිළිබඳව රෝග ලක්ෂණ ගැන කියන්නයි රෝගියාගේ වේදනාව ගැන කෑ ගැහුවට වැඩක් වෙන්නේ නැහැ. ප්‍රතිකර්ම කරන්න ඒ කෙනාට උදව් උපකාර කරන යත් අද අපි සියලු දෙනා පිළිගන්න ඕනේ මොන තත්ත්වයක් තිබුණත් එවැනි ආර්ථික තත්ත්වයක් අද නැවත නගා සිටවන්න නැත්නම් ඉහළ යමින් පවතින ආර්ථික තත්ත්වයක් බවට පත් කරන්න එතුමාට හැකියාව ලැබිලා තියෙනවා. අද උද්ධමනය සිංගල් ඩිජිට් එකට නැත්නම් එක ඉලක්කම 167 තිබුණේ ඔබතුමා දන්නවා 20-23 මුල් කාර්තුවේ. හැබැයි අද ඒක එක ඉලක්කමකට බැහැලා තියෙනවා. අද නැවත ආර්ථිකයේ වර්ධනය වෙන්න පටන් ගන්න තියෙනවා. අවුරුදු ගණනාවකට පස්සේ ගම් වලට සංවර්ධනය සඳහා දැන් මුදල් ලබා දෙන්න ආරම්භ වෙලා ඒ යෝජනා සකස් කරමින් තියෙනවා. රැකියා ස්ථීර වෙමින් තියෙනවා. තාවකාලික දෛනික හිටපොයක රැකියා ස්ථීර කිරීම බහුකාර්ය නිධාරෙන් ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහන ආයෝජන ඇමතිවරයා හැටියට මම දකිනවා 20-23 අගභාගයේදී විතරක් රුපියල් ඩොලර් බිලියන 1.8ක ආයෝජන අපිට අත්සන් කරන්න පුළුවන් වුණා. මේ වෙනකොට ආයෝජන පරිසරය අපි අවංකව කියන්නේ හොඳ තත්ත්වයට පත් වෙලා තියෙනවා. පෝට් සිටියට ආයෝජනය පැමිණනවා. නෙළුම් කුළුණාද සම්පූර්ණ කරලා ඉවරයි. කාමරයක් ගන්න විදිහක් නැහැ බද්දටවත්. එසා අද කවුරු කොහොම කිව්වත් ඉරිසියාවක් තියෙන්න පුළුවන් දොස්තර මහත්තයාගේ ප්‍රතිකර්ම ගැන. නමුත් අද ICU එකේ හිටපු ලෙඩා වාට්ටුවට දාන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හැකියාව ලැබිලා තියෙනවා. හැබැයි සියලු දෙනා මතක තියාගන්න ඕනේ කාරණේ තමයි රෝගියා තවම ඉන්නේ වාට්ටුවේ මිසක් ගෙදර යන තත්වයට පත් වෙලා නැහැ. දැන් අපි දැක්කා අපි මල් වීරවංශ මැතිතුමා එතුමන්ලා අපේ සුසිල් ඇමතිතුමාත් ඉන්නවා අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ කාලෙත් එහෙමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ කාලේ මොකක් හරි ආයෝජනයක් ගේන්න යනකොට මෙන්න මේක ඉන්දියාවට LNG එක ගේන්න යනකොට මෙන්න මේක ඉන්දියාවට විකුණන්න යනවා අරකයි මේකයි කියලා මහ ලොකුට කෑ ගහලා ව්‍යාපෘති නතර කෙරුවා. ප්‍රතිඵලයක් හැටියට අපිට කරවලේ ඉන්න උනා පැය 15,000. අදත් අපිට ආයෝජන ගෙන එනකොට මේ රටට ආයෝජන එනකොට ඒ රට මොකද්ද ඒ රටේ ධනාධිපති කවුද ඒ රට අපිත් එක්ක යාළුද නැද්ද මේව අපිට බලන්න බෑ. අද වියට්නාමේ දියුණුවනේ කොහොමද කියලා බැලුවොත් වියට්නාමේ දියුණුවනේ වැඩිපුරම ඇමරිකානු ආයෝජන නිසා. අපේ ඇමරිකාව ගිහලා ආක්‍රමණය කරලා හැමිසු මරලා අවුරුදු ගානක් යුද්ධ කරලා අවසානයේ පරාජයත් වුණා. හැබැයි ඇමරිකානු ආයෝජන වලින් තමයි අද වියට්නාමේ දිනුවලා තියෙන්නේ. ඒස තමයි අදත් අපිත් ව්‍යුත්පත්ති කරලා අපි අවුරුදු 30ක් සටන් කරපු LTTE සහාය දක්වපු දෙමළ ඩයස්පෝරාවට අපි ආරාධනා කරලා තියෙනවා. ඇවිල්ලා උතුරු කරේ ආයෝජනය කරන්න කියලා. අපේ අල්ලපු රට ඉන්දියාවට විකුණනවා ඉන්දියට අපි විකුණන්නේ නැහැ කිසි දෙයක්. නමුත් ලෝකයේ දෙවනි විශාලම ආර්ථිකය තියෙනකොට අල්ලපු වැටේ කිලෝමීටර 23ක් එහා ඒ ආර්ථිකයත් එක්ක වැඩ කරන එක තමයි පහසුම වෙන්නේ. රට දියුණු කිරීම සඳහා ඊට වැඩිය දුර ඉන්න රටක් එක්ක කටයුතු කරනවට වැඩිය. අමුල් ව්‍යාපෘතියට ගැහුවා. අමුල් ව්‍යාපෘතිය ඉතාම සාර්ථක ව්‍යාපෘතියක් ඉන්දියාවේ ක්‍රියාත්මක වෙච්චා. අපිට බැරි වුණා ඒවා කරන්න. එහෙමනම් අද මේ දිගින් දිගටම මේ බදු ගහනවයි කියලා චෝදනා කෙරුවොත් මේ බදු ගහන්න සිද්ධ වෙලා තියෙන්නේ ඇයි? බංකොලොත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ ඇයි? රජයට කරන්න බැරි වැඩ. ලෝකේ රජයවල් විසින් නොකරන වැඩ. රජය විසින් කරන්න කියලා තමයි මේ තත්ත්වය ඇතිවිලා තියෙන. අර කිව්වා වගේ ගොඩ වෙද්දු දොස්තර මහතුරු බෙහෙත් දෙනකොට දොස්තර මහත්තයා බෙහෙත් කරගෙන යනකොට වටේ ඉන්නවා ගොඩ වෙද්දු. ගොඩ වෙද්දු ගිහිල්ලා ප්‍රතිකර්මයේ නතර කරපුවාම රෝගියා ආපහු යවන්න වෙන්නේ ICU එකට තමයි කියන කාරණේ මතක කරගන්න. ඒ නිසා අපි කරුණාවෙන් කියන ඕනේ දැන් හාමුදුරුව අවශ්‍යනවා කියලා මෙන්න රට ඉන්දියාවට. එහෙම කරන්නේ නැහැ ආයෝජකෙක් ආපුවාම ගරු නියෝජ කතානායකතුමනි ඒ ආයෝජන අපි ගන්න ඕනේ. ඉන්දියාවද රුසියාවද චීනද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. අපේ ආයෝජන නීති වලට අනුගත වෙනවා නම් ඒ අනුව ඒ ආයෝජනේ අපි ලබා ගන්න ඕනේ. අපි හිතාගත්තොත් මේ පාඩු ලබන ආයතන පෞද්ගලිකාංශයත් එක්ක යන්න බැරි ආයතන තියෙනවා. ප්‍රධාන වශයෙන් ප්‍රවාහන ශේෂ්ත්‍රය ගත්තොත්, හමුදා ශේෂ්ත්‍රය ගත්තොත්, සෞඛ්‍ය ශේෂ්ත්‍රය ගත්තොත්, විදුලිය, පෙට්‍රෝලියම් මේවා 100% පෞද්ගලිකාංශයත් එක්ක යන්න බෑ. හැබැයි අමුල් එක ගැන කියනවා මම කවුරුත් අමනාප වෙන්න ඕනේ නැහැ. ඔබතුමා දන්නවා NLDB එකේ ගොවි පොළවල් තියෙනවා ලංකා පුරා. කොයි ගොවි පොළොද ලාබෙට දුවන්නේ? මම නම් අහලා නැහැ. අපි පළාතේ තියෙනවා එකක්වත් ඉඩම් අපතේ ගිහිල්ලා ගස්වල පොල් නැහැ. ඒවට පොහොර දාන්න එළුවෝ 10යි 12යි ඉන්නේ. සේවකයෝ ඉන්නවා එළුවෝ ගානට වැඩිය. ඒ නිසා මෙවැනි ප්‍රයෝජනයක් නැති ආයතන ජනතාවගේ පිට බදු වශයෙන් පැටවලා තියෙනවා. වැවිලි සංස්ථාව ගත්තොත් අපි මධ්‍යම පළාතේ අය රෝහණ සානායක මැතිතුමා එමත් ඉන්නවා. වැවිලි සංස්ථාව ගත්තොත් කොයි වත්තේද ඇමතුමා තේ තියෙන්නේ? එක තේගහකින් අනිත් තේගහට යන්න ත්‍රී වීලර් එකක් ඕන. එච්චරකට ඈතින් තමයි තේගස් තියෙන්නේ. දළු ආදායම නැහැ. සේවක සංඛ්‍යාව වැඩි. ඉඩම් අක්කර ගණනාවක් රජයේ සතුව තියා ගැනීම වෙනුවෙන් අපි අපතේ ආරෙමු. එතකොට මේක ගිහිල්ලා මොකක් හරි සමාගමක් එක්ක ඇමරිකානු සමාගමක් එක්ක කෝපි වවන්න ගියොත් කියනවා අන්න ඇල්කඩුවත් රෝහණ ඇමතුමාගේ පළාතේ ඇල්කඩුව වික්‍රයි කියලා ඇමරිකාව. හන්තානේ වත්තේ වෙන මොනවාරි කොකෝ හදන්න ගියොත් ඉන්දියානු සමාගමක් එන අන්න හන්තාන වික්‍ර ඉන්දියාවට මුහුද වික්‍ර නෝර්වේකට. මේ වැදිබන නිසා තමයි අද මේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයාට ඔය ලනු දුන්නා, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඔය ලනු දුන්නා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා එම ලනු කන කෙනෙක් හැටියට අපිට මේ දක්වා නම් පෙන්නලා නැහැ කියන කාරණේ අපි මතක් කරන්න අවශ්‍යයි. ඒ නිසා ඊට වැඩිය දීර්ඝව මම කතා කරන්නේ නැහැ. මේ කිසි දෙයක් කවුරුවක්වත් අවශ්‍යවයි කියව හිටපු ගමන් ඔන්න ඉන්දියාවයි කියලා බෞද්ධ බලවේග ගොඩ නගන්න හදනවා. ඊට පස්සේ ගිහිලා මහානායක ස්වාමින් වහන්සේලා හම්බෙලා ඒ අය උස්සලා ලියුම් ලියව ගන්න උත්සාහ කරනවා. මොකක් හරි කරලා මේ තියෙන රෝගය සුව කරන්න හදනකොට, ඒ රෝගයේ තියෙන ඒ ප්‍රශ්න සහගත තත්ත්වයන් විසඳන්න හදනකොට, ආයෝජන රටට ගෙන එන්න හදනකොට මේව නතර කරන්න හදනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අඹේවල ගොවිපොළ ඔබතුමා දන්න. අඹේවල ගොවිපොළ තිබුණේ කොහොමද? අඹේවල ගොවිපොළ දුන්නා හැරී ජයවර්ධන මහත්තයාට. දෙනකොට රටේ විශාල කසුකුසුවක් ඇති වුණා. අද අඹේවල ගොවිපොළේ තත්ත්වය මොකක්ද ගිහිල්ලා බලන්න. ශ්‍රී ලංකන් ගුවන් සේවය එයා ලංකාවකට පසුව එමිරේට්ස් ගුවන් සේවෙත් එක්ක යම් කිවිසුමකට එළඹුණා. පාඩුවක් තිබුණේ නැහැ, රටට බරක් තිබුණේ නැහැ, බදු ගෙවන ජනතාව පිට පැටවුණේ නැහැ. අද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සියලු බර ටයර් එකක් දානවා නම්, ඒකට ඇනමුරිච්චියක් දානවා නම්, ඒ සියල්ලට රටේ ජනතාවගේ බදු ගොඩට පැටවලා ඉවරයි. එතකොට මෙවැනි ජනතාව නඩත්තු කළ යුතු විශාල ආයතන සංඛ්‍යාවක් රජය සතුව තියාගන්නවා කියන්නේ රට සතුව ජනතාව සතුව තියාගන්නවා කියන එක. එතකොට ඒකේ බර ජනතාවට දරන්න වෙන තාක්කල් මේ බර නිදහස් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ කියන කාරණේ මතක් කරන්න ඕනේ. ඒ නිසා ඉතාම පැහැදිලිව ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය තමයි රජයට ව්‍යාපාර කරන්න බෑ කියන එක තමයි එතුමාගේ ප්‍රතිපත්තිය. ඔබතුමාම දන්නවා රජයේ නිලධාරීන් එක්ක වැඩ කරනකොට ව්‍යාපාර කෙසේ වෙතත් අපේ අමාත්‍යංශවල වැඩවත් එදිනෙදා කරගන්න තියම ඉතාම හොඳ නිලධාරීන් ඉන්නවා. වගේම වැඩිපුරම ඉන්නේ ගුඩ් මෝර්නින් කිව්වත් බෑ කියන නිලධාරීන් තමයි වැඩිපුරම රාජ්‍ය අංශයේ ඉන්නේ. ඉතින් එහෙම නිලධාරීන් එක්ක ෆාම් නෙමෙයි අපේ ඒවා දුවාගන්නෙත් බොහොම අමාරුයි. ඒවත් එක්ක තවත් රජයේ ආයතන අපි තවදුරටත් මේ නොයෙකුත් ගොඩ වෙදකම් වල ප්‍රතිඵල හැටි තවදුරටත් අපේ සන්තකයේම පාඩු විඳිමින්ම අපේ සන්තකයේම තියාගන්න හැදුවොත් කවදාවත් මේ ප්‍රශ්නයෙන් ඔබට යන්න ලැබෙන්නේ නැහැ කියන කාරණේ මතක් කරන්න අවශ්‍යයි. ඒ නිසා ඊට වැඩිය දීර්ඝව මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන් හර්ෂ සිල්වා මැතිතුමාගේ එතුමා සභාගතත් කෙරුවා ලේඛනයක් මේ රටට ආපු ආයෝජනවලට බදු සහන දීපු නිසා ඒ සහනවල ප්‍රතිඵලයක් හැටියට රටට වෙච්ච පාඩුව. මේක පුදුම ආර්ථික විද්‍යාව ගරු අමාත්‍ය. දැන් මේ සහන BOI එකේ සහන දෙන නිසා තමයි ඒ ආයෝජන ලංකාවට අවිල්ල තියෙන්නේ. ඒ සහනය නොදුන්නා නම් ඒ ආයෝජනේ ලංකාවට එන්නේ නැහැ. එතකොට සහනය දෙන නිසා අවුරුදු පහක බදු සහන දෙන නිසා ව්‍යාපෘති ගණනාවක් ඇවිල්ලා ගිය අවුරුද්දේ ඩොලර් බිලියන 1.8ක ව්‍යාපෘති ඇවිල්ලා ඒව අස්සම් කළා. ඒක ක්‍රියාත්මක වෙනකොට කියනවා බදු ගෙව්වා නම් රජයට මෙච්චරක් එන්න තිබුණා, නමුත් මේක නැති නිසා රජයේ බදු පාඩුව මෙන්න මේක සම්පූර්ණ ජනතාව නොමග යවීම නිසා අපි කියන්න ඕනේ. දැන්වත් මේ කුහක දේශපාලනේ නතර කරලා මේකේ ප්‍රතිඵල අපි සියලු දෙනාටම භුක්ති විඳින්න සිද්ධ වුණා. සමේ කුහක දේශපාලනේ නතර කරලා ගැරලියට කතා කරන එක නතර කරලා ඊගාව ඡන්ද ගැන හිතලා කතා කරන එක නතර කරලා අඩුම තරමේ බාර ගන්න කොන්දක් තිබුණු එකම මිනිහටවත් මේ වැඩේ කරගෙන යන්න ඉඩ නොදුන්නොත් නැවතත් මේ රට ICU එකට යවන්න වෙනවාමයි මේ වැදිබන්න හැවුවොත් කියන කාරණේ මතක් කරමි. අඩුම තරමේ දැන්වත් මේ ආයෝජන වලට සහාය දෙන්න කියන ඉල්ලීම කරමි. කාලය වෙන් කර දීම පිළිබඳව මගේ ස්තුතිය පුද කරමින් කතාව අවසන්
කරනවා. බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 සිට 7 දක්වා 7 50 කෙටුම්පත් පිළිබඳ දෙවෙනිවර කියවීමේ විවාදයේ ඉදිරි දිනකදී තවදුරටත් පැවැත්වීම සඳහා කල්තැබිය යුතුයි යෝජනා කිරීමට ගරු සභානායකතුමනි.
නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 සිට 7 7 දක්වා 50 කෙටුම්පත් පිළිබඳ දෙවෙනිවර කියවීමේ විවාදයේ ඉදිරි දිනකදී තවදුරටත් පැවැත්වීම සඳහා කල්තැබිය යුතුයි මම යෝජනා කරනවා.
ස්වභාවිකවද?
ආයි
එයනු අදදින් න්‍යාපත්‍රය විසය අංක එක සිට හතදක් ආවු පනත් කෙටුම්පත් පිළිබඳ දෙවනිවර කියීමේ විවාදේ ඉදිරිදි නිකදී තවදුරටත් පැවැත්වීම සඳහා කල් තබනු ලැබේ. අදදින් න්‍යාපත්‍රයේ විෂයංක අට සභාව එකඟද?
ආයි.
අදදින් න්‍යාපත්‍රයේ විෂයංක නමය සභාව එකඟද?
ආයි.
සභාව කල් තැබීම ගරු සභානායක
පාර්ලිමේන්තුව 2024 පෙබරවාරි මාස 21 වෙනි දින පූර්වභාග 9:30 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරමු.
පාර්ලිමේන්තුව 2024 පෙබරවාරි මාස 21 වෙනි පදාදා පූර්වභාග 9:30 දක්වා කල් තබනු ලැබේ.